කාට හරි මොනවා හරි දැන් මේ 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 වෙනකන් මේ කියපු ඒවයි මොනවා හරි අහන්න තියෙනවනේ යොමු කරන්න.
ඔයි මට chat එකේ ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා මට.
ඔව් එතෙන්ට තමයි මං හිතන්නේ ආවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය අනුව ආනාපාන සතිය වඩන්නේ කොහොමද? දැන් ওই ප්‍රශ්නේ එන්න ඕන. මොකද දැන් අපි කරන එක වැරදි කියලා නෙමෙයි කිව්වේ. දැන් ඉතින් ප්‍රශ්නේ එන්න ඕන. ඒක තමයි. මං හිතන්නේ ඒක තමයි අහලා තියෙන්නේ නේද?
දැන් වෙනවා.
ඔන්න ඔය විමසීව මතු කරන්න තමයි මේ පළවෙනි දේ. මේකේ ප්‍රශ්නයක් තියෙන බව දැනගන්න ඕන. එතකොට දැන් හොයන්න වෙනවා දැන්. එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? නේද? දැන් ඒ කියන්නේ බුදුදහම අහන්න නැතුවත් මේ හුස්ම දිහා බලා හිටියොත් ඔතෙන්ට එනකන් එන්න පුළුවන්. ඒක ඉතින් මේ ඕන කෙනෙකුට පුළුවන්. උත්සාහ කරන කෙනෙකුට. එතකොට මොකද්ද මේ දැන් ඒක එක පැත්තකින් කිව්වා අර සතර ඥානි. දැන් දුක කියලා ඔය යම් කිසි මනෝ හරි අදහසක් තියනවාද නේද අපේ ආමිරුනේ? දුක සමුදය නිරෝධේ මාර්ගය යන බලා හිටියට. එහෙම නැත්නම් දැන් අනිත් පැත්තෙන් දැන් මං ඇහුවි බලා ඉන්නේ කවුද? මම ඉන්නවනේ. ඉතින් ඔය හොඳට ඔය බලා ඉන්නේ සිහිය තියාගෙන ඉන්නේ. කවුද? මමයි.
දුක හොඳට දැනගන්නවා කියන කිව්වොත්ින් නිරය තියෙනවනේ අපේ සර්. නිරේ ඉන්නයි අපිට වඩා ගොඩාක් දුක් විඳිනවා. එයාලා විඳින දුකේ හැටියට බැලුවොත් අපිට කලින් එයාලා නිවන් දකින්න ඕන. ඇයි එයාලට මේ දුක හොඳට තේරෙන්නේ?
ඒ කියන්නේ අපි හිතන දුක අත් විඳින්නේ ඒගොල්ලෝනේ. ඒකට ඒගොල්ලන්ට තමයි දුක හොඳට වැටහෙන්නේ. ඒගොල්ලෝ ඉක්මනට නිවන් දකින්න ඕනේ එහෙම කියනවා.
නිවන් ඔය එහෙම නෑ. මොකද එයාලට මේ හොඳට දුක තේරෙන්නේ අපිට.
මම හිතන්නේ අපේ හඳුනන්නේ කියන්නේ දැන් මේ පුද්ගලයෙක් විඳින දුක නෙවෙයි මෙතන මතු කරන්නේ. අපි ඒක කතා කරලා තියෙනවා. ඉතින් බුදුදහමේ දුක කියන එක මේ මට හම්බ වෙන දුක නෙවෙයි. ඒක සාපේක්ෂයි. පුද්ගලයන් ආර්ය දර්ශනේ බුදු කෙනෙක් වෙන්දන දුක අර දුක් ආර්ය සත්‍ය කියනකොට පුද්ගලයානුව මේ රඳාපවතින එකක් නෙවෙයි. එහෙම කිව්වනා අපායයයි තමයි ඉක්මනට දුක දකින්න ඕනේ. දුක විඳිනායනේ. ඒකට මේ දුක දකින්නවා කියන්නේ දුක විඳිනවා නෙවෙයි.
නේ වේදිත දුකක් නෙවෙයි මේක.
විඳින දුකක් නෙවෙයි. අවේදිත කියන එක නේද අපේ
මේ. ඒක සකස් වෙන දුකක් කියන තැනක් එක්ක.
එහෙමයි සකස් වෙන සංස්කාර දුක කියන එක. ඒකත් අපි ටිකක් කතා කළා පළවෙනි දවසේ නේ. දුක්ඛ දුක්ඛිනාම දුක්ඛ සංඛාර දුක්ඛ. ඒතර බුදු කෙනෙක් පෙන්නන මේ ධහම තේරුම් ගන්න සංඛාර දුක්ඛ කියන එක තේරුම් ගන්න වෙනවා. නේද අපි යන්නේ.
ඔව්. අපි ගුරුතුමාගේ පොඩ්ඩක් දා ඔකනේ. ආපහු පොඩ්ඩකින් සෝ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියනවා. ඒක එතෙන්දී උනත් ඔය මේ අර දුක්ඛ දුක්ඛ වල අර අද විඳින දුකයි විපරිණාම දුක්ඛ කියන තේ අර විපරිණාම කියන කාරණායි මේ ඊට පස්සේ සංඛාර දුක්ඛ කියන එකේ සංඛාර කියන දේ ඒක අර පළවෙනි වචනේ තමයි දුක්ඛ. ඒකේ කෘත්‍යයන් හැටියට තමයි මේ එතෙන්දී ඔය දුක්ඛ ඊට පස්සේ විපරිණාම ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ. ඒ මූලියටම ආව දුක්ඛ. අර දුක්ඛ කියන එකේ දැන් ඒක අපේ ගුරුතුමානි අර කියන්නේ තණ්හාව ගත්තොත් තණ්හාවේ කෘත්‍ය තමයි කාම භව විභව කියන නැත්නම් මූලික කාරණේ යායන් තණ්හා කියන තැනත් එක්ක. කොහොම නමුත් දුක්ඛ කියන්නේ අපි විග්‍රහ කරන තැනට වඩා වෙනස් තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ කියන තැන විග්‍රහ කරන්නේ.
එහෙමයි. ඒක ඔව්
අදහස හොඳයි. අනම්ම
සරේ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ වචනය අනුවම කතා කරන ඉන්න ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයක් ගැන කියන්නේ. දැන් සබ්බාසුබ සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ ධම්මයස පහල කර ගැනීමට පරතෝ ഘോഷය ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයත් යෝනිසෝමනසිකාරය ප්‍රබල වෙනවා කියලා කියන නිසා නේද? එතකොට දැන් අපි ওই යෝනිසෝමනසිකාරයට එළඹෙන්න ඕනෙමයි මේ ප්‍රායෝගික ප්‍රතිපදාවේදී ස්වාමීන්
වහන්සේ
දැන් අපි දැනුම ලබා ගන්න අපේ ඇලිය සර් කෙනෙක් වගේ ටික අපි දැන් අහලා අහගෙන තියෙන සානන්ස මේක ප්‍රතිපදාවම අපිට කොහොමද මේක අපි මේ ප්‍රඥාව ලබා ගන්න අපි යොමු වෙන්නේ කියන ප්‍රශ්නය තමයි සරණත් මම හිතන්නේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඒක ගැන ප්‍රතිපදල ඔබ වහන්සේ යමක් කියන්න.
අම්මා පරතෝ ഘോഷය නිරවද්‍ය වුණා නම් යෝනිසෝ මනසිකාරයේ පරතෝ ഘോഷයෙන් දෙන්නේ සිතන්න යමක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයේ සිතන්න යමක් නේ. සිතන්න යමක් ලැබිලා නැත්නම් මේ පරතෝ ഘോഷය තව පිරිසිදු වෙන්න ඕන කියන උත්තරේ තමයි තාම තිතේන් දීපත් කරන්න තියෙන්නේ. හරියට ඇහුණනම් සිතන්න යමක් හම්බ වෙලා. ප්‍රායෝගිකත්වය හම්බ වෙලා අම්මා.
එහෙමයි සන්නාස. ධම්මයේ පහල කරගන්න සන්නාස යෝනිසෝ මනසිකාරේ අවශ්‍යමයි මේක. යෙදෙනමමයි නිසානේ එතකොට අපි කොහොමද අපි යෝනිසෝ මනසිකාරයට මේ එළඹෙන ප්‍රතිපදාවේ කොහොමද අපි ගමන් කරන්න ඕනේ කියන එක සමිනත් අපිට ඒක පැහැදිලි කරලා දෙනවා මම හිතන්නේ අරතුම්.
අම්මා බුද්ධ වචනයේතම අනුව චින්තනය මෙහෙම කරද්දී ධම්මස පහළ වෙනවා.
සරල තව ටිකක් පැහැදිලි කරන්න වෙනවා මොකද දැන්
මේ ඒ කියන්නේ අපි මේ රවි මහත්මයා මේ කියන්නේ මානසිකාරයක් දැන් ඔතේ යෝනිසෝ මානසිකාරයනේ යෝනිසෝ මානසිකාරය කියන තැනදී මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාරය කියන්නේ මෙන්න කිරීම යෝනිසෝ සෝ කියන්නේ වශයෙන් කියන්නේ යෝනි කියන්නේ ප්‍රබව ස්ථානය හටගත් තැනටම මුලටම ගිහිල්ලා ඊට අනුවයි මනසිකාරය වෙන්න ඕන. දැන් ඔක පොන්ච සරල උදාහරණයක් මම කියන්නම්. බුද්ධ වචනයෙන්ම අලගද්දූපම කියන සූත්‍රය සඳහන් කරනවා. මෙන්න මේ උපමාව ගන්නකෝ බුදුරජාණන් වහන්සේගේ උපමාව මේ අම්මහපු මේ තැනටයි මම මේ උත්තරය දෙන්න උත්සුක වෙන්නේ. ලොකු විශාල නයෙක් ඉන්නවා. පුංචි කෙනෙක් නේ. එයාගේ හරියටම පෙනය ගාවින් ඇල්ලෝතින් කියන්නේ වලිගයෙන්වත් කඳමැදින්වත් හරියටම මුලින්ම යෝනිසෝ කියන තැනත් එක්ක වගේ මම කතා කරන මුලින්ම ඇල්ලෝතින් එයා මොකද කරන්නේ? එයාගේ ඉතිරි කොටසෙන් අර අල්ලන කෙනාගේ බාහුව හරි ශරීරයේ මුළු ශරීරයම හරි ඔතා ගන්නවා කියලා උපමාවක් තියෙනවා. උපමාවක්. ඒකෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනින්ම බුද්ධ වචනයම හරියට ඇහුණොතින් අර ඒ කියන්නේ පෙනේ ගාවින් ඇලුවොතින් එයා ඉතුරු ටික මෙයා ශරීරයේ ඔතා ගන්නවා කියනවනේ. ඒකෙන් කියන්නේ බුද්ධ වචනයම හරියට ඇහුණොතින් සිතන් යෝනිසෝ මනසිකාරේට සිතින්නක් අපිට හම්බ වෙනවා. එතකොට හරියටම ඇල්ලුවොත් හරියට ඇල්ලුවේ නැතුනොත් දෂ්ට කරනවා, එයා මැරෙනවා. හරියටම අල්ලපු තැන එයාගේ වල්ගෙන් අරයව උකා ගන්නවා. ඒ උපමාවේ උපමේය තමයි බුද්ධ වචනයම කියන තැනින් හරියට අහනවනම් එයාට තමන්ට ලැබෙන තමන්ට මොනවා හරි ගැළපෙන්නේ නැහැ. සිතන්න සිතවිල්ලක් හම් වෙනවා. සිතන්න යමක් හම් වෙනවා. අන්නේ ඒ චින්තනය ඒ චින්තනය තුළින් තමයි යා විශේෂත්වයක් කරා නැත්නම් ධම්මසක් ලැබෙනවා කියන කාරණයට යන්නේ. ඒකයි මම අයර කියන්නේ බුද්ධ වචනයම හරියට ඇහෙනවා නම් එතන අපිට ලබා ගන්න දෙයක් හම් වෙන්නේ චින්තනය කරන්න යමක් ලැබෙන යෝනිසෝ මනසිකාරයට යමක් හම් වෙනවා.
ඒ කියන්නේ අපේ හැමතිරනේ දැන් මම අර එක තව ටිකක් විස්තර කරමු කිව්වේ දැන් මේ අපි ගොඩක් කලාවට දැන් ප්‍රශ්න කරන්නේ උත්තරයක් බලාගෙන දැන් මෙතන මේ තෙන්දී උනත් දැන් ගොඩ දැන් මේ වැරද්දක් කියලා දැක්කනේ මේ සිහිය තියාගෙන හිටියට මේක හරියන්නේ නැහැ මෙතන ප්‍රශ්න ගොඩක් මම ඉන්නවා මේ අපි එක එක විදිහට කිව්වනේ මේ බුදුදහමට අනුගත වෙලා නැහැ කියන එක තේනවා. දැන් ඔන්න ඔතන ඒ ප්‍රශ්නයක් මතු වුණානේ.
ඔව්.
අන්න ඒ ප්‍රශ්නේ මතු වෙන එකයි වෙන්න ඕන නේද අපි හැමදෙරනේ.
ඇත්තටම
දැන් ඔතන අපි දැන් ඕකට උත්තරේ මොකද්ද කියලා තමයි දැන් අහන්නේ. ඒ උත්තරේ ගන්න ගියොත් මේ ඒ කියන්නේ උත්තරේ හම්බ වුණොත් ඉතින් ආයි හිතන්නේ නැහැ නේ.
අන්න හරි. එතකොට අන්න එතකොට ඒ උත්තරේ හම්බ වෙනවා කියලා කියන්නේම අපේ ගුරුතුමා ඒකට අපි වචනය දාමු සද්ධර්ම අදිමානියකට යනවා කියලා. ඒක අලුත් වචනයක් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අර මම දැනගත්තා මම දන්නවා දැන්. ඉස්සෙල්ලා දැනගෙන නෑ දැන් දන්නවා.
ඒ කියන්නේ අර දහම් කරුණුවනේ හිතන්න තියෙන ඉඩකඩ වහලා දානවා.
අන්න
හරි. ඒ කියන්නේ දැන් අර දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අර අර අම්ම යෝජනා කරේ යෝනිසෝ මනසිකාරයත් එක වැඩපිළිවෙලක්නේ. අර දහම් කරුණු ආපු ගමන් මම දන්න දහම් කරුණු ආපු ගමන් මේ අර හිතන්න තියෙන ඉඩකඩ ඒ අවකාශය වෙහිලා යනවා කියලා කියනවා. සද්ධර්ම අදිමානයට පත් වුණා කියලා කියනවා. එහෙම නැත්නම් පදය පරම වුණා කියලා කියනවා. පද පරම වුණා කියනවා. අර නිවන කරා යන්න දීපු වචනවල කියනවා අදිවුත්ති පද කියලා. අර අදිවුත්ති පදවලට අභිනිවෙස වින්ගගත්ත කියලා. අපි ඔය ඒ කියන්නේ පරිවාචික වචන ටිකක් මම මතක් කරේ. විනෝදාර හැබැයි බුද්ධ වචනයක් ඇහිච්ච තැන මේ මට ගැළපීමක් මට ලැබීමක් නෙවෙයි අර උත්තරයක් නෙවෙයි නෝන සිතිල්ල චින්තනය ඒක තමයි ප්‍රායෝගිකත්වය කියන්නේ ප්‍රායෝගික වැඩ පිළිවෙල කියන්නේ හිතන්න එක ඒ අර හිතන එක අර කලින්ම මහත්මයෙක් මතක් කරා වගේ බුද්ධ වචනයට අනුගතව හිතන්න ඕන. අන්න ඒකයි ප්‍රායෝගිකත්වය. අන්න එතන ප්‍රඥාව උපදිනවා. ඒ ප්‍රඥාවෙන් තමයි මේක දකින්න පුළුවන්. දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය නුවණකුත් එක්ක දකින්න පුළුවන් තම ලැබෙන්නේ. ඒක දැන් ඒ ස්වභාවය කියන දේ ලෝකේ තියෙන ස්වභාවය උපාදෝවතතගතෝ බුදුරජාන් වහන්සේලා ඉපදුනන් නැතත් ඔය ස්වභාවයන් තියෙනවා. බුදුරජාන් වහන්සේ කරන්නේ මේක අභිසම් පාණින් කියන්නේ සූත්‍ර පිටකින් දීමු අපි පාළි එන බුදුරජාණන් මේක විස්මතු කරලා දේශනා කරලා තියෙනවා අනේ දේශනාව හදරලා ඒක දකින්න උත්සාහ ගන්න එකයි මේ අපි කරන්නට
ඕනේ කොහෙද යන්නේ
මේ හරි හරි ඉන්න අය මයික් මියුට් කරගෙන ඉන්න නැත්නම් සද්ද ඇහෙනවා අපිටත් සමතක වෙනවා එහෙනම් මේ අපේ හැඳුරනේ.
ඒ කියන්නේ අර මං කලින්ම දවසේ කිව්වේ අර දුර ඈන්ට ලස්සන මේ දර්ශනයක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒක දකින්න නම් අපි මේ මොකද්ද දුරේක්ෂයක් හොයාගන්න ඕනනේ. ඉස්සෙල්ලා ඉතින් අපි අර දුරේක්ෂය හොයා අරගන්න ඉන්න ඕන. නැත්තම් අර ලස්සන දකින්න බැරි වෙයිනේ.
ඔව් මෙතන දැන් ඔන්න ඔය වැදගත් තැනක් මේක දැන් මේ දැන් ප්‍රශ්නයක් මතු කරලා උත්තරයක් දෙන්නේ නැහැ. ඒකේ උත්තරේ දෙන්නේ නැහැ කියලා අපිට එහෙමයි හිතෙන්නේ. හැබැයි ඕකම තමයි උත්තරේ. ඒ කියන්නේ දැන් බුදුදහම අහන්න, ඒ කියන්නේ දහම ඇහෙනකොට පේන්න ඕන මේ අපි දැනගෙන හිටිය මේ දන්නවා කියලා නැත්නම් අත්දැකලා තිබුණ එක නෙවෙයි මේ. තව මොකද්ද වෙන මොකද්ද එකක් තියෙනවා. ඒ කියන්නේ මේක වැරදි. මෙතන වැරද්දක් තියෙනවා. ඒක කිව්වහම අන්න දැන් හොයන කෙනා, ඒ කියන්නේ ඥානය, ඒ කියන්නේ ප්‍රඥාවෙන් හොයන කෙනා දැන් එතනින් නවතින්නේ නැහනේ. දැන් විමසන්න ඕනනේ. මොකද්ද මේ? නම් මේතන මොකද්ද අඩුවක් තියෙනවා දැන් විමසන්න ඕන. අන්න එතනින් නේද අපේ හැඳුරේ දැන් ඔය යෝනිසෝ මනසිකාරී උපදින්නේ.
විමසන්න ඕනේ ඇත්තට. අරේ විමසද්දී අපේ මේ රවි මාසය විමසද්දී මට මොනව හරි හම්බ වෙනවනම් ඒක මටයි හම්බ වෙනා තියෙන්නේ.
ඔව්. ඒක තමයි. දැන් හම්බ වුණා නම් ඉතින් විමසන්නේ නැහැ.
හම්බ වුණා නම් විමර්ශනයක් වෙලා නැහැ.
ඔව්. ඒ අන්න හරි. ඒ විමර්ශනය යෝනිසෝ මානසිකාරයද කියලා බලා ගන්න ඒක උදව් වෙනවා නේද අපේ හැඳුරුනේ.
අර දවසක් මේ ලස්සන තැනක් තියෙනවා මට සූත්‍රෙ මතක නෑ මේ සංයුත්නික එකේ තියෙන්නේ මේ කාරණේ විතරක් නේ. එක දවසක් දෙවියෙක් ඇවිල්ලා අහනවා මේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ නන්දසි සමන සතුටින්ද ඉන්නේ. ඊට පස්සේ මේ අහන කින්නද්දාවුතු දෙවියෝ මේ මොනව ලැබිලාද එහෙනම් දුකින්ද ඉන්නේ මේ මොනව නැති වෙලාද කියලා අහනවා. අනෙතෙන් අපි උත්තරයක් ගමු. මෙතනදි මේක මොනවත් නැති වෙන්නේත් නැහැ මොනවත් ලැබෙන්නේත් නැහැ. දැන් අපිට උත්තරයක් හම්බ වෙනවා නම් අන්න ඒක මට ලැබිලා නේ.
ඔව් ඒ මම කියන එක මොනවා හරි ලැබුණත් මම
නැති වෙන්නේ මට මගේ දෙයන්නේ. අරේ ඔන්න එහෙනම් එතකොට අපිට ඔය මමත්වය ඉක්මවා යන චින්තනයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අන්න එතන තමයි චින්තනයේ යෝනිසෝ මනසිකාරය තනියෙන් කතා කරන්න බෑ පරතෝ ഘോഷයත් එක්කමයි. පරතෝ ഘോഷය ඇත්තටම හරියටම සිද්ධ වුණා නම් ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. හරියටම සිද්ධ වුණා නම් දෙවෙනි එක නොවි ඇරින්නේ නැහැ. ඊළඟ කාරණේ යෝනිසෝ මනසිකාරය නොවි ඇරින්නේ නැහැ. මොකද පරතෝ ഘോഷයෙන් කල්යාණ මිත්‍රයා හිතන්න යමක් තමයි අපිට මේ ලබා දෙන්නේ.
ඔව් හිතන්න යමක් කියනකොට දැන් අපිට නිකන් දැනෙන පැත්ත තමයි මන් දන්නේක වැරදි. නැත්නම් අද්දෙක්ක කියන එක ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ.
ඒක උඩ ගැලපෙන එක නෙමෙයි අපේ මේ අපේ සර්.
ඔව් නෑ මං කියේ දැන් ඉතින් දැන් උත්තරයක් හොයනවනේ. හැබැයි උත්තරයක් හොයන තාක්කල් යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැහැ අර කියන විදිහට. ඒ කියන්නේ දෙයක් හොයන කියන පැත්ත.
ඔව් කවුරු හරි යමක් අහන්න
හැදුවා. ඔව් ඔව් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවා හරි අහන්න හැදුවද නැත්නම් වැරදිලා දන්නේ. ඔව් අපි මේ කරුණ දැන් ඇයි මේ මෙතන දැන් අපි හැමෝටම ඕන දැන් ඕක වැරදි නම් මොකද්ද හරි කොහොමද කරන්නේ කියලා. අපේ ඒක මේ අපේ සවින්නහසේ කෙලින් කියන්නේත් නැහැ. බුද්ධ දේශනාවට යමු වෙන්න ඒකට සවන් දෙන්න කියන ඒ
පොඩි සේයා මාත්‍රයක් පෙන්වල තියෙන විතරයි වැරදි.
එහෙමයි. එතකොට ඒකට ඇත්තටම බුදුරජාණන් වහන්සේ අවශ්‍ය දේවල් ටික කියලා තියෙනවා. එතකොට අපිට අන්නේ මේ කියපු දේ අහුවෙන්නේ නැත්තේ දැන් අපි මේ අර දෙයක් හොයනවානේ මම හොයනවානේ. මට මේක දැනගන්න ඕන. හැබැයි ඒතරමයි වැරද්ද නේද අපේ හැම. දැන් මම කියන එක දැන් සක්කාය දිට්ඨියමනේ. තව දැනුමක් ගන්න ගියොත් මේක හරියන්නේ නැහැ. ඒක දැනුම කිව්වහම දැනුම නෙවෙයි වෙන මොකක් හරි කියයි. තව වචනයක් දැම්මත් මොකක් හරි ලබා ගන්න යනකම් මේක හරියන්නේත් නැහැ. හැබැයි ලැබිලත් නැහැ. ඒ කියන්නේ ඒක අවබෝධ වෙලා නැහැ කියලා දන්නවා. මේ ඒක හොයන ගතිය දැන් බුදුහාමුදුරෝ කියපු විදිහටම හොයනවා නම් එතකොට යෝනිසෝ මනසිකාරී වෙනවා. ඒ කියපු විදිහට හොයනවා කියන එකේදී අපිට අර වරදින තැන් ටිකක් අපි දන්න ඒවා තියෙනවානේ. දැන් මම ඉන්නවද මට ලැබෙනවද ලෝකෙද දුකද වගේ දේවල් තියෙනා නේද අපේ හැමදෙනි. මේ හොයන විදිහ හරිත වැරදිද බුදුහාමුදුරු කියපු විදිහටද හොයන්නේ කියන එක පොඩ්ඩක් අර වැරදි පැත්තක යනවා නම් මේ හොයාගන්න තැන
සාමාන්‍යයෙන් එහෙම වුණොත් ඉන්නේ අර අපි ජනවාරි තියෙන අර මොකද්ද වමට සිග්නල් දාලා දකුණු තියනවා කියන එකක් නෝනේ.
එහෙමයි. ඒක අපි වැරදුනා කියලා දැනගන්නත් පුළුවන් වෙන්න ඕනනේ.
ඔව්
දැන් මොකක් හරි දැන් ඒකනේ අපිට ඕන වෙන්නේ ඇත්තටම. මේ අහන්න තියනවාද
පොඩි ප්‍රශ්නයක් තරමේ අතරමේ කතා කරනකොට අපිට දැන් මේ උත්තරයක් හම්බෙන්නේ නැති නිසා මේ වෙනපැත්තකින් ඉයක්පත් ගන්න පුළුවන්ද කියලා පොඩි සහය දරන්නේ. දැන් පරි මහත්තයා සහ ස්වාමීන් වහන්සේ කතා කරන යනකොට හදිලි කළා දැන් අර දීගං වාස්ස සාමීති දීගං සන්තෝ පජානාති කියලා තර පජානාති වෙනකොට එතන කියුවා මේ දුක්ඛේ ඥානං කියන එක අපිට වැටහෙන්න ඕන කියලා. මට මේ අඩුවන ඒ පැත්තෙන්වත් ඊයක් අපිට ගන්න පුළුවන්ද කියලා වහන්න මම අසාමින්නේ. කොහොමද අපි එතන ඒ අජානාති වෙනකොට මේ දුක්ඛේ ඥානයක් අපිට හම්බ වෙනවා කියලා අඩු ගානේ හැඟීමක් ඇති කරගන්න කියන එකත් පොඩි අදහසක් දෙන්න පුළුවන් දෙයක්.
සරණයි. ඒකට දුක්ඛේ ඥානං කියලා කතා කරද්දී දුක කියන්නේ මොකද්ද කියලා හොයාගන්න වෙනවානේ. දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා. ස්කිතී මතක කරොත් පංචපාදානස්කන්ධය තමයි දුක කියලා පෙන්වලා තියෙන්නේ. එතකොට සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනකොට පංචපාදානස්කන්ධය තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. රූප කියන්නේ රූපතේතිකෝ භික්ඛවේ රූපං. අපි ඊයේ සතියේ කතා කරා මේ රූප ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් කතා කරනවා. වේදේතිතිකෝ භික්ඛවේ වේදස්මා වේදනාති උච්චති. විඳිනවා කියන ඒ ක්‍රියාවක් එක්ක තමයි මේ පංච දැන් දුක ගැන කතා කරේ. දුක්ඛ ඥානං එක එහෙනම් දුක්ඛ ඥානං වෙන කලින් දුක කියන්නේ මොකද්ද බලනවා. කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධය දුක්ඛ. පංච උපාදානස්කන්ධය දුක. එතකොට මේ පංච උපාදානස්කන්ධය දුක කියලා මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය කියන්නේ රූපති, වේදේති, සංජානාති, සංකතං අවිසංකරෝති, විජානාති. මහත්මයා මේ තේන ක්‍රියාපද පහක් ගැන නේද, මේ ක්‍රියාවන් පහක් ගැන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ අත්දැකීම වෙන්නේ කෙනෙක්ට දෙයක් හම්බ වෙන එක. බුදුරජාණන් වහන්සේ පෙන්වලු දෙනෝ නෑ, මේ කෙනෙක්ට දෙයක් හම්බ වෙන එකක් ගැන නෙවෙයි, අපේ කෝණයක අපි ඉන්න කෙනෙකුට කෙනෙක්ට දෙයක් හම්බ වෙන එක තමයි අපේ කෝණය. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඉන්න කෙනෙකුට දෙයක් හම්බ වෙනවනේ මේක ක්‍රියාවක් කියලා. අන්න එතකොට මොකද කරන්න වෙන්නේ? අපේ අධ්‍යක්ෂින් ලෝකය පැත්තකින් කියලා මේ බුදුරජාණන් වහන්සේ ක්‍රියාවක් කියලා දේශනා කරා නම් අපිට පේන්නෙම අපිට හම්බ වෙන්නෙම කෙනෙක්ට දෙයක් කියලා නම් ඒක අන්න මම මගේ පැත්තකින් කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියලා බුදුරජාණන් කියන්නේ මට නොකේ කියන්නේ අගෝචර වූ සත්‍යයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අගෝචර වූ කියන්නේ මට ගෝචර වෙන්නෙම ඉන්න කෙනෙකුට තියෙන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අගෝචර වූ සත්‍යයක්. හැබැයි අන්නේ සත්‍ය හොයාගෙන යන්න ඕන. අන්න සත්‍ය ගැන හොයද්දී ක්‍රියා එක අපි කිව්වොත් ඉන්න කෙනෙක්ට දෙයක් හම්බ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ක්‍රියාවක් දේශනා කරලා තියෙන්නේ අන්නේ ක්‍රියාව හොයාගෙන යන්න ඕන. විමසන්න ඕන බුද්ධ වචනයට අනුව. බුද්ධ වචනයට අනුව ඒක විමසන්න යනකොට ආන්න එයාට හොයද්දි හම්බ වෙන්නේ නැති වෙනා යනවා, නොලැබෙනවා. හැබැයි එකෙන් අදහස් කරන්නේ මම මේ අනුපලබ්ධියමානී කියන තැනත් එක්ක කියන්නේ නොලැබීම මට ලැබීම ගැන නෙවෙයි එතෙන්දී කතා කරන්නේ. විමර්ශනය කරද්දී එයාට මේ පිහිටන්න තැනක් නැති වෙනා යනවා. හොයද්දි එයාට හොයද්දි හම්බු වෙන්නේ නැහැ. හම්බු වෙන්නේ නැහැ කියලා කියන්නේ ආන එයා අයින් වෙනවා ඇත කියන අන්තයෙන්. හැබැයි ක්‍රියාවක් නැහැ නෙවෙයි. එහෙනම් ක්‍රියාවක් ගැන කතා කරනවා, ව්‍යවහාරයක් තියෙනවා. ආන්නේ එතකොට සමුදේ පැත්ත තියෙන දකින්නට නැත කියන අන්තයෙන් මිදෙනවා. ඒ කියන්නේ ක්‍රියාව හොයද්දී හම්බු වෙන්නේ නැති වෙනකොට ඇත කියන අන්තයෙන් ඈත් වෙනවා. ඇත සහ නැත කියන අන්ත දෙකෙන් ඈත් වෙනකොට එයාට ඒතනට ව්‍යවහාරයක් දෙනවා. මජ්ජේන බුදුරජාණන් වහන්සේ අන්ත දෙකෙන් බැහැරව මැදුම් කෙළවරකින් ධර්මය දේශනා කරා. අනේ මැදුම් කෙළවරට කියන නමක් තමයි සම්මාදිට්ඨි. ආදි වශයෙන් සඳහන් කරන සම්මාදිට්ඨි පූර්වංගම වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතයක් කියලා කියනවා. එහෙම උත්තරයක් තමයි දෙන්න පුළුවන්. ඒක බර වැඩි කියලාත් මට තේරෙනවා.
අපේ හඳුර මම හිතන්නේ ඒ වගේ දැන් තමයි මම හිතන්නේ දැන් කතා කරන්න ඕන.
දැන් හුස්මත් එක්ක යනකොට අපිට හුස්ම ආවුනොත් හුස්ම ආව වෙලා තියෙන්නේ හුස්ම පාදක කරගෙන නේද? හුස්ම පාදක වෙන්න ඕන නැත්නම් ඒ කියන්නේ යාගේ මේ ගෝචරත්තේ යා ඒ කියන්නේ පාදක කරගන්න කාරණේ තමයි හුස්ම. හුස්ම පාදක කරගෙන විමර්ශනයක් තමයි වෙන්න ඕන සෙවිල්ල. ඒ අර ඒ සෙවිල් ඒ කියන්නේ චින්තනය මෙහෙවීම. ඒ චින්තනය මෙහෙවෙද්දී කෙනෙකුට යමක් ලැබෙන්නේ නැහැ. ස්වභාවයක් හම්බු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයක් හම්බු වෙන්නේ නැහැ. ක්‍රියාකාරීත්වයක් හම්බු වෙන්නේ නැති වෙනකොට ඇත්ත කියන අන්තයෙන් මිදෙනවා. හැබැයි හුස්මක් නැහැ නෙවෙයිනේ. ක්‍රියාවක් නැහැ. සමහරවිට හුස් ක්‍රියාවක් නැහැ නෙවෙයිනේ. නැහැ කියලා කියනකොට ඇත්ත කියන යම් අන්තයක් වේද? ඒ ඇත්ත කියන අන්තයෙන් අයින් වෙනවා. අර ඇත්ත සහ නැත කියන අන්ත දෙකම නොයදෙන තැනට බුදුරජාණන් වහන්සේ වචනයක් දෙනවා. මධ්‍යම පටිපදා කියලා. පැහැදිලි කරලා දේශනා කරා. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඥානය සම්මා දිට්ඨිය.
අපේ හැමදෙරනේ
ඔව්
දැන් අපේ හැමදෙරනේ දැන් ඔක්කොම කතා කරන්නේ සීය ගැන කතා කරා, හිතනවා කියලා එකක් කතා කරා, ප්‍රඥාව කියලා එකක් කතා කරා. දැන් අපිට දැන් අපි නිකන් දැන් ඉන්නකොට ඒව නැතුව නිකන් අපි දැන් ඉන්නකොට අපිට අපේ අත කොහරි ගෑවෙනවා කියලා කියමුකෝ.
හොඳයි.
ගෑවෙනකොට අර දැන් අපිට ගෑවීම කියන එක ඒක මේ ප්‍රැක්ටිකල් දෙයක්නේ. දැන් අපි ඔය කටින් කියන්නේ යද්දීනේ අපිට ඔය ප්‍රශ්නේ එන්නේ. ගෑවෙනවා කියන එක මම කියන්න ගියොත් තමයි මට ප්‍රශ්නේ එන්නේ. ගෑවුනේ මොකද්ද? මට ගෑවුනා කියලා කියන්න වෙන්නේ. දැන් ඔතන දැන් හම්දුරෝ කියන්න එතන ඔතන හම්දුරෝ විස්තර කරන්න හදන්නේ දැන් ඒ කියන්නේ ගෑවුනා කියන කියන්නේ ගෑවීම කියන එක විස්තර කරන්න ගියොත් කොහොමත් මට තේරෙන විදිහට ගෑවි කියන්නේ ගෑවුන දේ ගෑවුන කෙනා ගැන කියන්න වෙනවා. එහෙම නැතු ගෑවීම කියන එක විස්තර කරන්න බෑනේ.
ඔව්.
දැන් එතකොට ඔය ගෑවීම කියන දැන් එතකොට දැන් කලින් විදිහට ගත්තොත් දැන් සිහිය පවත්නවා කියන එකට කෙනෙකුට සිහිය පවත්න්න පුළුවන් ගෑවුනා එයා දන්නවා දැන් ගෑවුනා ගෑවුනේ පුතුව ගෑවුන මගේ ඇත්තේ තමයි ගෑවුනේ කියලා. එතකොට එක්කෙනෙකුට කියන්න පුළුවන් එයා එහෙම සිහිය පවත්වුවා කියලා. තව එක්කෙනෙක් කියන්න පුළුවන් ගෑවීම කියන එක ඒක වචනෙන් කියන්න බෑ. හැබැයි ගෑවීම කියන එක යාට දැනුණා. හැබැයි යා දන්නවා දැන් ගෑවීම කියලා එක දැනෙච්ච හින්දා තමයි ගෑවුනේ මොකද්ද කියලා මට හිතුනේ සහ මගේ ගෑවුනේ කියලා මට හිතුනේ කියලා. එතකොට ඔය දැන් ප්‍රඥාව කියන එක දැන් ඔය අර හිතන කෑල්ල නැතුව ගෑවීම කියන එක්ස්පීරියන්ස් එක ගත්තොත් ප්‍රඥාව කියන්නේ ඒක කියලා දැන් මම කිව්වොත් එතකොට දැන් අර ඒකත් ඇවිල්ලා ආයේ හිතන එකන්නේ. ඒ කියන්නේ මම කියද්දි අහන එක්කෙනාට ඔබ හිතන එක නෙවෙන්නේ. හැබැයි ඒුණට ඇත්තටම ඒක ගෑවුන කෙනා දන්නවනේ එතන. හිතුණ නෑ ගෑවීම කියන එක මොකද්ද කියන එක්ස්පීරියන්ස් එක. ඒක පුරුදු කරොත් කෙනෙක් එයාට මාර්ගයේ කියන්නේ ඔය දැන් බුදුහාමුදුරු කියන විදිහට මම දන්නේ දෘෂ්ටි කැදෙනවා හරි මොකක් හරි ඒකට උදව්වක් වෙයි කියලා හිතෙනවා
මට. ඒක උදව් වෙනවා මහත්මයා. මේ එතකොට නොගෑවෙන මම ඉන්නවනේ.
ඔව් ඒක තමයි. එතන හැමදෙනේ ආයෙත් කියන හින්දානේ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකේදී ගෑවිච්ච ඒ කියන්නේ ගෑවීම කියන එකට ගෑවුන කෙනා ඒ කියන්නේ ගෑවීම කියන එක විස්තර කරන්න ගියොත් නේ හැමදෙරුන්ට කියන්නේ ගෑවුන කෙනයි ගෑවිච්ච දෙයයි කියන්නේ.
ඔව්.
එතකොට තමයි හැමදෙරුන්ට ආයෙ අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් නොගෑවෙන දේ ඒ කියන්නේ මොකක් හරි නොගෑවෙන දේ සහ නොගෑවෙන කෙනා කියන එක. එහෙම නැතු එක්ස්පීරියන්ස් එක කවුරු හරි සතියෙන් ඉන්නවා හරි ප්‍රඥාවෙන් ඉන්නවා හරි එක්ස්පීරියන්ස් එක ගත්තොත් ඒ එක්ස්පීරියන්ස් එකට කියන්න බැහැනේ. ගෑවෙන දෙයක් තියෙනවද ගෑවුන කෙනෙක් ඉන්නවද කියන එක.
මහත්මයා එතෙන්ට ඒ එතෙන්ට ආවොතින් අපි උපේක්ෂාවක් කියන තැනකට එන්නේ.
ඒක මං තව ටිකක් මෙහෙම අහන්නද? අන්න දැන් අපේ අත පුටුවේ ගෑවෙනවා කියලා හිතන්. එතකොට දැන් අපි ඔක සිහිය අපි හිතමු දැන් සිහිය පිහිටගෙන යනකොට අත පුටුව කියන මට්ටම නෙවෙයි නිකන් මේ දැනීමක් කියන මට්ටමට එනවා. දැන් දැනීම දැනෙනවා මිසක් ඒ අත පුටුව කියන එකක් මේ සකස් වෙන්නේ නැති ගානකට එන්න පුළුවන්.
ඔව්.
දැන් ඒ එහෙම එහෙම වුණත් හරිද කියලා
ඒ දැනීමක්
අහන්න පුළුවන්. එහෙම
හරි හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන විඥාන කියන්නේ මාත්මය ඔය දැනීම කියන තැනත් එක්ක.
අන්න හරි. දැන් දැනීම බව දැනගෙනනේ. දැනීම. ඒක අපි කොච්චර නෑ කිව්වත් දැනෙන බව දිහා බලා ඉන්නවා නේ. එහෙම නැත්නම් දැනෙන බව දැනගත්තා නේද?
ඔව්.
හැබැයි අපි දැන් පුටුව කියලා අත කියලා ඒක පස්සේ තව හිතන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දැනෙන බව කියන තැනත් අපහු ලෝකේ වෙනවා නේද අපි හැමෝටම.
ඔව් දැනීම දැනගන්නවනේ. ඒකට අපි
දැනගන්නවනේ. අන්න අන්න.
ඒකට කියන ඒකට නිශ්චිත විඥානීය කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා.
ඒකද අපේ මේ අර යොමු කළේ දැන් දැනීම විස්තර කරන්න බැහැ තමයි. ඒ වුණාට එතනක් තියනා නේද මේ දැනීම දැනගන්නවා කියන එක. ඒකයි දැනුනේ. එතන පේනවාද අපි මම නැහැ කියන්න හැදුවට එතන අර බිල්ටින් මම කෙනෙක් ඉන්නව නේද තාම. දැනෙන බව දිහා බලා ඉන්න මම හරි. දැනෙන බව.
ඔව් ඒක තමයි. එතන ඒ අදහස දැනෙන බව දැනගන්නවා කියන එක ආයිතර ආයි හිතන පැත්තට නෝ ඔය දැන්.
නෑ අමුතෙන් හිතන කතාවක් නෙමෙයි. දැනෙනවා එක්කම දන්නවනේ. දැන් ඕක දැන් ඕනම එහෙම කතා කර කර ඉන්න මං අර කලිනුත් ගත්තේ උපමාව දැන් එහෙම ඉන්නකොට මදුරු එක්කන්. ඒ රිදෙන බව දැනගන්නවනේ නේද? මදුරුවා මට්ටමට නොගියත් කකුල හරි අතහරි මට්ටමට නොගියත් රිදෙනවා කියලා දැනගන්නව නේද? අපි සිහිය යමු වෙනවනේ වේදනාව.
හා රිදෙනවා කියන්නේ මේ දැනීමක් තියෙනවා. රිදෙනවාද කියන එකවත් දැනෙන්නේ
නැහැනේ. ඔව් හරි රිදෙනවා කියන එකත් අපි හිතුවා කියමුකෝ. දැනෙන ස්වභාවයකට නේ රිදෙනවා කියන්නේ නේද? ඒ දැනෙන ස්වභාවය කියලා ගන්න. ඒ ස්වභාවය දිහා බලා ඉන්න පුළුවන් නේද? අපිට සිහිය පිහිටන්න
පුළුවන්. ඔව්. ඒක තමයි. එතන දැනෙන එක ස්වභාවය දිහා බලන් ඉන්නවද නැත්නම් දැනෙනකොට කියන්නේ දැනීම නිසා කියන්නේ දැනීම තමයි කියන්නේ දැනීම හින්දා වෙන දෙයක් නෙවෙයි. කියන්නේ මට මෙහෙම අපි ඉන්නකොට අතේ මොකක් හරි ගෑවුනකොට ගෑවිච්ච හින්දා අපි ඒක දැනගෙන දැනීම කියන එකත් අර කියන්නේ අර දැන් ගෑවිච්ච හින්දා කියන්නේ දැනීම කියන එක කියන්නේ ඒක අර වචනෙන් කියන්න බැරි ප්‍රශ්නයක් නෑ මට නම් තේරෙන්නේ
තියෙන්නේ ගෑවිච්ච හින්දා කතාවක් එන්නෙම නෑ දැනීම කියන එක දන්නවනේ අපි එතෙන්ට ගියා කියමුකෝ
ඔව් දැනීම කියන එක බලන් ඉන්න කෙනා කියන්නේ يعني එතරම් මට පොඩ්ඩක් අර පැහැදිලි නැහැ දැනීම කියන එක බලන් ඉන්න දෙයක් නැහැනේ කියන්නේ දැනීමම තමයි කියන්නේ දැනීම කියන එක බලන් ඉන්නවා කියන්නේ ආයිත් ඒ කියන්නේ ඉතල කියන වගේ එකක්නේ
හ්ම් හ්ම් ඒක හරි ඒ වුණාට මහත්මයා දැනීම යෙදෙනවනේ
ඔව් ඒක තමයි
එතකොට දැනීම යෙදෙනවා කියලා කියන්නේම යෙදීමක්නේ ඒ කියන්නේ ඒ කියන්නේම සත්‍යයනේ මහත්මයා දැනීම යෙදෙන්නේම සත්‍යය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන අපි අර මොනවත් සම්බන්ධ කරන්නේ නැතුව කියන්නේ දැනීම බලන් ඉන්න කෙනෙක් එහෙම ගාවන්නේ නැතුව ඈම් ආඳින්නේ නැතුව අර ඒ එත ඒ කියන්නේ දැනීම කියන ඒ දැනීම කියන යෙදීම හුදකලා කතා කරාට පස්සේ ඒ දැනීමස් එක යෙදීම යෙදෙනවා එතන ඒ යෙදීම කියන්නේම සත්‍යය හ්ම් එතන තත්ත්ව විතත්ත්ව කියලා එතන දැනීම යෙදීමම සත්‍යය කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. අනේ දැනීම කියන දේ නොයෙදෙන ප්‍රඥාවත් එක්ක දැනීම කියන්නේ ওই දැනීම කියන එකට අපි ඔබතුමා ඔය කතා කරන ඒ සංවේදනයක් වගේ කතා කරමු දැනීම කියන එක දැනෙනවා ඒ දැනීම දැනෙනවා කියන කාරණය අපි භාෂා කියන විඥානය කියන කරු එතන පිරිසිඳ දකින්න ඕන විඥානම් කියන්නේ දැනීම 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 දැන ගැනීම කියලා කියමු. දැනීම කියලා කියන්නේ වේදිතයක්. වේදනාවක් නේ කතා කරන්නේ. වේදනාව නුවණින් දැක්ක තැනයි මේ ඒ වේදනාව නොයෙදෙන්නේ. ප්‍රඥාවේ භාවිතයත් එක්කයි ඔය වේදනාව විඳීම කියන දේ නැත්නම් දැනීම කියන දේ නොයෙදෙන්නේ. එහෙම නැත්නම් හුදු දැනීමක් කියලා කියන්නේම එතන සත්වත්වයක් එක්ක පුද්ගලත්වයක් එක්කමයි කතා කරන්න වෙන්නේ මහත්මයා. අදහසාවක් දන්නේ නැහැ නේද?
ඒ කියන්නේ අපිට හිතෙන්නේ හඳුනේ දැන් දැනීම විතරද ඉතින් ඔතන මම යෙදিলা නැහෙනේ කියලා වගේ හිතෙන්න පුළුවන්. දැනීමනේ. හැබැයි ඒ එහෙම හිතුණට එතන ඒ කියන්නේ හිතනවා කියන එක නෙවෙයි. දැනීම දැනෙනවා දන්නවා. දැනෙනවා. ඒ දැනෙනවා කියන එකේ ඒක හිතෙන්න පුළුවන් දැන් මම යෙදිලත් නැහැ දැනෙන දේකුත් නැහැ කියලා. අර අර දැනීමක් විතරයි ඕක ස්වභාවයක් හරි මොකක් හරි එහෙම හිතනවා නෙවෙයි. ඒ වගේ
මම පොඩි උපමාවක් කියන්නම් මහත්මයා. එකට පොඩි වෙනාව තියෙනවා. වෙනාව කොහොමවත් දැන්නේ මේ මට නම් ගැටලුවක් නැහැ සාකච්ඡාව යනවා නම් මේ දැන් මෙහෙම කියන්නම්කෝ මේ ඒක උපමාවක් මේ කර්තෘත්වය ඒ ගරු කරන ස්වාමීන් වහන්සේට අයිති වෙන්නට ඕන මේ බෝනික්ගේ කියනවා බෝනික්ගේ ඔළුව තියෙනවා අත් දෙකක් තියෙනවා චුටි කාලේ ඊට පස්සේ කකුල් දෙකක් තියෙනවා ඊට පස්සේ දැන් ඔය බෝන් දැන් බෝනික්ගේ තමයි ඔළුව බෝනික්ගේ තමයි දකුණු අත් බෝනික්ගේ තමයි වම් අත බෝනික්ගේ තමයි කකුල බෝනික්ගේ තමයි වම් කකුල ඕකෙන් අපි හිතමු අතක් හරි කකුලක් හරි ගැලෙව්වා කියලා මේ ගැලෙව්වට පස්සේ දැන් අතක් අරගත්තට පස්සේ දැන් ඒ අත බෝනික්ගේ අතද නැත්නම් අත කියන්නේම බෝනික්ගේද යාවු කාරණේ අදහස අවවත් දන්නේ නැහැ නේද? අපි මේ ගුරුතුමා පොඩ්ඩක් කතා කරොත් අන්න බෝනික් එක කිනෝ යගේ ඔළුව තියෙනවා අත් දෙක තියෙනවා කකුල් දෙක තියෙනවා එයාගේ අතක් ගැලවෙනවා ගැලවුණාට පස්සේ අපි කියන්නේ මේ බෝනික්ගේ අතේ කියන එකද වඩා සාධාරණ ඒ අත කියන්නේම බෝනික්ගේද?
එතන අත කියනකොටම බෝනික්කා යෙදිලා නේද අපි අපි
යෙදිලා අනේ වගේ
බෝනික්කා වචනේ කිව්වේ නැතා
නැත්තත් මේ බෝනික්කගේ අත කියනකොටම අත කියන්නේම බෝනික්කගේනේ නේද? අන්න වචන නොදෙව්වට අන්නේ වගේ තමයි ඔය දැනීම කියන කාරණය නොකිව්වට මම නිර්වචනයේ වෙලා
ඉතන විදිහට කිව්වත් දැනීම කියනකොටම අර පංච උපාදාන
නිර්වචනයේ වෙලා නිර්වචනයේ වෙලා මම කියලා
ඒ එතන ඒ දැනෙන භවේම පංච උපාදාන ස්කන්ධය සකස් වෙලා කිව්වොත් අපේ හැඳුනේ
ඇත්තටම ඔව්
නෑ අනේ එතන තමයි මට මතු කරන්න ඕන උනේ දැන් ඒ අපිට හිතෙන්න පුළුවන් දැන් මම නැහැ කියලා ඒ වුණාට ඔය දැනෙන භවමයි
බෝනික්ගේ අත කියලා කිව්වට හුදකලාව ඒ අර අර අනිත් කෑලි ටික ඔක්කොම පැත්තකින් තියලා මොකුත් නැහනේ. එතකොට බෝනික්ගේ අත කියනට කියන එකට වඩා සාධාරණයි අත කියන්නේම බෝනික්ගේ. දැනීම කියන්නේම මමත් ඒකත් එක්කම කියවෙනවා. විග්‍රහ වෙනවා එතන. නිර්වචනය වෙනවා ඒ වගේ. එතන
ඒක අර දැන් අර අපි මූලික ආයතන ටිකට ගියොත් දැකීම ඇසීම දැනීම දැනගැනීම
ඔව් ඒකට ආයතන වල ප්‍රායෝගිකත්වයනේ ඇසීම දැනීම දැනගැනීම එතකොට ඒ ආයතන කියන්නේම ලෝකය ඇස කන නාසය දිව කය මන කියන්නේම ලෝකේ භාවිතය නැත්නම් ලෝ කියන්නේ ඒ ආයතන වල කෘත්‍ය ඒ ටික ප්‍රකාශනය වෙන්නේ පෙනීම ඇසීම දැනීම දැන ගැනීමත් එක්ක. දැනීම කියලා කියන්නේ නාසයේ කෘත්‍ය, දිවේ කෘත්‍ය, කයේ කෘත්‍ය තමයි දැන ගැනීම කියලා කියන්නේ. එතකොට ආයතනයක් ඒ කියන්නේ දැනීම අර කියපු ආයතන තුනෙන් වියුක්තව ඇත්තරම කතා කරන්න බෑ. ඒතර වියුක්තව කතා කරන්න බෑ. ඒ දෙකක් කියදෙනව කියලා කියන්නේ මේ කියන්නේ අර දැනීම කතා කරන්න වෙන්නේම හුදකලාව කතා කරන්න බෑ. ඇත්තරම දැනීමක් ගැන කතා කරන්න දැන් අපි ප්‍රායෝගිකව ගමු. දැන් මට මදුරේ විදිනකොට ඒ දැනීම කතා කරන්න වෙන්නේම කයක් එක්ක නේද? අපි හිතමු දැනෙනවා කියන කාරණය කතා කරන්න වෙන්නේම නාසයක් එක්ක නේද? නාසය නැතුව ඇත්තරම මේ දැනීමක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනේ. රස දිව මේ රසට මේ දැනීම රස දැනීම කියන තැන කතා කරන්න වෙන්නේම දිවත් එක්ක නේද? ඒ නැතුව ඒ දෙකෙන් තොරව කතා කරන්න බෑ නේද? දෙකක් නේද? දෙකක් කියන්නේ ප්‍රවැත්මක්ම නේද?
එතන
දැනීම
අපිට හිතෙනවා දැන් ඕක බලාගෙන යනකොට දැන් ඔන්න දැන් අපි ඕකේ ඇසීම කියලා ගත්තොත් ඕක ලේසි. දැන් ඇසීම කියන එකේ අර මුලින් බලන්නේ ඇසුන දෙයට තේරුම දාන එකනේ. දැන් ඒකෙන් අයින් වෙලා ඊළඟට ඇසීම කියන මට්ටමට එනවා. ඇසීම කියන එකේ අර සද්දේ කියලා එනවා. ඊළඟට සද්දෙත් අයින් වෙලා ඇසීම. දැන් හිතනවා මේ ඇසීම කියන ක්‍රියාව කියන එකේ දැන් ඇසීම තියනවා ඇසුන දෙයක්. ඒ කියන්නේ සද්දෙකුත් නැහැ කනකුත් නැහැ. හැබැයි ඇසීම විතරයි. ඇසීම ගැන හිතන්න ගිහින් තමයි සද්දේ හරි කන හරි මට්ටමට යන්නේ. ඒකට මේ ඇසීමට සිහිය තියාගෙන ඉන්න පුළුවන්. ඇසීම. හැබැයි දැන් මේ මතු කරන්න හදන්නේ ඔන්න ඔය කියන මට්ටමේ පංච උපාදානස්කන්ධයමයි කියන එක. ඒ කියන්නේ මම කිව්වේ නැතුවට දෙයක් පැනවීම නැතුවට ඔය මට්ටමෙත් මේක හරියට දහම තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගල ස්වභාවය අපි නෑ කියලා හිතුවට ඒකේ යෙදිලා.
ඔව් අපේ ගුරුතුමා උතන දැන් ඇසීමට කියන සුතං කියන ඇසීම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිත්තං සුතං උනෝ ඇසීම කියන තැන දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිවේතනං අනුච්චරිතං මනස මනසත් එක්කමයි කතා කරන්නේ. ඉතින් මොනක් කරන්නද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිත්තං දැකීම වේවා සුතං ඇසීම වේවා මුතං දැනීම වේවා විඤ්ඤාතං දැන ගැනීම වේවා පත්තම් ප්‍රාර්ථනා කිරීමක් වේවා පත්තම් පරිේෂණයක් වේවා අනුචිරතම් මනසෙන් මෙනෙහි කිරීමක් වේද ඒක මොකද්ද මේ අර මේ මූලපරියාය සූත්‍රයේ පැහැදිලි කරන මොකද්ද දික්ක සුත මුත විඤ්ඤාත කියලා කියන්නේම මේ මඤ්ඤතියක් කියලා සඳහන් කරනවා
මඤ්ඤනා හිතන්නේ අපේ හඳුර මෙතන දැන් ඕනක අපි හිතන්න ඉතුරු කරලා දැන් මේ කියන්න හදන්නේ ඒ කියන්නේ බුද්ධ දේශනාවට තව තව අනුගත වෙන්න කියන්නේ දේශනාව අහන්න කියන්නේ ඕන ඔතනත් මොකද්ද තව හොයන්න දෙයක් තියෙනවා විමසන්න දෙයක් තියෙනවා ඒ විමසන්න ඒක තුල තමයි අන්නෝය යෝනිසෝ මනසිකාර්ය කියන එක උපදින්න උදව් වෙන්නේ අර සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන එක. එද අපේ හැඳුරනේ.
ඔව් අනේ කණින් කතා කරමු මහත්මයා. ඉතාලම හොඳයි අර කියන දැනීම කියන තැනට එනවා කියලා කියන්නේ ඒක අර මේ සායෝගිකව සිහියත් එක්ක පුරුදු කිරීමත් එක්ක අතන මේ මට්ටමට එන්න පුළුවන්කම එනවා කියලා කියන්නේ හොඳ කියන්නේ ඒ මට්ටමට අපේ ගුරුතුමයි එන්න දීසි නෑ හරි අමාරුයි. ඉතාලම හොඳ තැන. හැබැයි අර එතෙන්ට ඇවිල්ලා අපි නතර වෙන්න හොඳ නෑ මේ
ඔන්න ඔතෙන්දි තමයි මේ ඇත්තටම සද්ධර්ම ශ්‍රවණය වෙන්න ඕන තැන.
අන්න හරි.
එහෙමයි.
අන්න සද්ධි හරියටම හරි සද්ධර්ම ශ්‍රවණයත් එක තමයි අනේ එතනත් එක දැන කතා කරන්න පුළුවන්කම කියන්නේ බුද්ධ වචනයත් එක්කමයි කතා කරන්න වෙන්නේ එතන.
අපි මං හිතන්නේ මේ ගැන තව තව කතා කරමු ඊළඟ සාකච්ඡාවලදී. අපි මං හිතන්නේ ගොඩක් කාලය ගත වෙලා නේද සුනන්ද මහත්මයා. අපි ආසං කළොත් හොඳයි කියලා හිතෙනවා.
ඔව් නම් ගත වෙලා තියෙනවා. මේ ගැටලුවක් නැහැ ඉතින් අපිට කතාට යන්න පුළුවන් නම් ඕන්න.
අපේ ගුරුතුමා මේ සාකච්ඡාව තුළින් මේ කරුණු දෙකක් මතුවෙන්න ඕන. එකක් තේරුණා වෙන්න ඕන. තේරුණා කියන්නේ සෝතාපන්නයි. අනිත් එක තේරුණේ නැත්තම් තේරුණේ නැහැ. තේරුණේ නැත්තම් තේරුණා නම් සෝවන් වෙන්න ඕනනේ. තේරුණේ නැහැ. තේරුණේ නැත්තම් අම්මේ තව විමසන්න දෙයක් තියෙනවනේ නේ.
ඔයන
දෙයක් තියෙනවා. එහෙනම් විමසන්න දැන් අරේ මෙහෙම බලනවා විමසන එක මටමයි ගැළපෙන්නේ. එහෙනම් එක පැත්තකට එක දිශානතියකට තල්ලු වෙලා යන්න ඕන. ඒ මොන පැත්තට වගේද අපි ගුරුතුමා?
ඒක තමයි දැන් යෝනිසෝ මනසිකාරයේ පැත්තට, ඒ කියන්නේ විමසන්න ඕන කියලාවත් හිතේරවන එක ලොකු දෙයක් නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. එතකොට අරේ විමසීම වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ එක්කම තමයි නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අර ශක්‍ය පුත්ත ගෞතම, කියන්නේ ශ්‍රමණ පුත්ත ගෞතමයන් වහන්සේ කියන තැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ කවුද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොකද්ද? සතරදස බෝධින් මේ සද්ධාති සද්දෝති සද්ධාති සතරදස බෝධි අනුබුද්ධජානනාථගේ අවබෝධයක් එක්ක ඇතිවන මේ පැහැදීම කරා යොමු වෙන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරේ මොකද්ද කියලා යොමු වෙන්න ඕන. අන්න ඒක තමයි දැන් ඔය මේ ප්‍රඥාව ලබන මුල් වෙන කරුණු හටක් ගැන කතා කරන ඉතින් පළවෙනි එක තමයි අන්න එතෙන්ට අනුගත වෙන්න ඕන. අර ප්‍රේමන්ත
ගාන ඒකට අපි කෙටියෙන් කිව්වොත් මම තව පැත්තක් මතක් කරන්න අපේ හඳුරන්නේ දැන් මෙන්න මේක අහනකොට දැන් පේනව නේද හරි අසරණ බවක්. අපි තමන් අසරණයි කියලා. මේක වැටහෙන්නේ නැහැ. දැන් අපි මෙතෙන්ට එනකම්ම වී හොයාගෙන ආවයි මේ තාම හරි අසරණයි. අන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ සරණම තමයි කියන තැනට එනවා නේද අපේ හැඳින්වීම.
ඒ ඇත්තම ඔව්. ඒ අසරණ තමයි ඉන්නේ අනේ අපි අසරණ වෙලා වගේ කියලා එතනින් මේ උඩින් දාගෙන එක නෙමෙයි. මෙම සද්දි තමයි අසරණකම මතුවෙන්නේ.
ඔව්.
ඇත්තම මේ කතා බහ කරද්දී මෙම සද්දි ඇති වෙන අසරණකමත් එක්ක අන්න දැන් අපේ ගුරුතුමා හරි ලස්සන තැනකට අරගෙන ආවේ. තල් වෙනෝ එහා පැත්තට වඩින්නේ කාගේ පැත්තටද? මට නේද වඩින්නේ පහර? මමත් තේර නේද පහර කලින්? ඒ මමත් තේර පහ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට යොමු වෙනවා කියන්නේ මට තේරෙන්නේ නෑ මේක තේරෙන්නේ නෑ කියලා පැත්තකට දානවා නේද? ඒක නෝනටි වැඩක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පැත්තට බුදුරජාණන් වහන්සේ පැත්තගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පැත්තට යොමු වෙනවා කියන්නේම මගේ පැත්තට පහරක් වදිනවා. මට වදිනවා කියන්නේ සක්කාය දිට්ඨියට තදවල පහරක් වදිනව නේද? ඒකම නේද ප්‍රතිපදාව? ඒක සක්කාය දිට්ඨිය කැඩෙන්නනේ ඕන. ඒකනේ පළවෙනි ප්‍රශ්නේ අපි. ඒකෙන් සක්කාය දිට්ඨියට මමස්සයට පහරක් වදිනව නේද? ඒ කියන්නේ මගේ අදහස් මං හිතන් ඉන්න දේවල් වැරදි කියලා වදිනකොට. ඒක හැබැයි අර විමසද්දි තමයි පහර වදිනව. ඒකම නේද මට පහර වැදෙන ප්‍රතිපදාව? ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. මොන මං යන්නේ
ඉතින්
ගෙනල්ලා
අපි ඒක හොඳයි. ඒ අපි අවසන් කරන්න හොඳ තැනක් මොකද කට්ටිය නම් මොකුත් තේරුන්නේ නැහැ කියලා
බලන්න. මේකෙන් දැන් අයින් වෙන්නේ කොහොමද?
හොඳයි අපි ගුරුතුමන් අවසන් කරමු.
හොඳයි අවසන් කරමු එහෙමනම්. සුනන්ද මහන්. ඔව්.
ඒ වගේ සුපර් පාටි අපේ ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ හරි. අද දවසේ අපිට මේ ස්වාමීන් වහන්සේ මේ සියුම් කරුණු අපිට පැහැදිලි කරා. ඒ සරත් අපිට අවසන් වෙනකොට උන්වහන්සේ අපිට හිතන්නේ යමක් කියලා ගියා. මම කියන එකම බුද්ධ වචනයේ විස්තර වීමක් කියන එක. අද අද අවසානයේදී අද අපිට ඒ වගේම දෙයක් ප්‍රකට කරා. ඉතින් ඒ නිසා මම හිතන හැටියට මේ මුළු සාකච්ඡාවම අවසානයේදී උන්වහන්සේ සියුම් දෙමින් දෙයි කියලා දෙනවා.
අවසන් කරමු. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මම සම්ද්‍රගත දේවස් වර්ණයි. මේ මහත්යයි විශේෂයෙන් අපි ස්වාමීන් වහන්සේටයි නිරොත් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා.
වෙනසක් නැහැ.
ප්‍රාබු ප්‍රාබු